Mahatma.
Karu Katanaikatumani Videsha Katuda Amatyanche Varshika Ave Varta Pilibandava Karnu Idripatkiri Matavasta Labima Pilibandava Mama Sutivantaven Obutumata Ostava Klabim Pilibandava Mulima Karu Katanaikatumani Videsha Amatyanche Vishe Pateha Videsha Amatyanche Kala Hakiha Kala Hakikaria Pramani Pilibana, Obodi at the end of Tony, Videsha Amatyanche Gana Kataka. Devenue Kitamatma Vedaga de Tamapi make Ataka and Paugia, Rude Tibunu Pragatia, Hai, Diye, Vada Pilvela Pilbanto. Make our Stava Karagana, Ruda Hakati, Sella, Pipakisima Sambandi and Nati, Kalekas in the Vecchia Deva, Likinakata, Madagahanda, make Upio Karagano Nang, Vedaga Parliament to a Kale, Nikan Nastika, Nikatama, Honda, Nikondai, Ara Gallery, Kataka, Nikatama. But Katana Katumani, Paugia, Rudu de Katula, Apita, Jatiantara Vashen. විශාල අභියෝග රාශියකට මුහුණ දෙන සිද්ධ වුණා. සියලු දෙනාම දන්නවා එක්තරා කාලයකදී ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අපි ජාත්‍යන්තරව එක එක රටවල් හා සම්බන්ධව ඔවුන්ගේ පොලිසි වලට අනුව අනුගත වුණයි කියලා කියලා. අපේ විශාලම අභියෝගය තමයි ශ්‍රී ලංකාව එතෙක්කල් රැකගෙන හිටපු නොබැඳි ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරිපත් කර ඉදිරියට අරගෙන යමින් සියලුම රටවල් එක්ක කොහොමද සම්බන්ධතා පවත්වා ගමින් අපිට තිබෙන විශාලතම දේශීය සම්පත වන අපේ පිහිටීම උපයෝගී කරගෙන වඩා හොඳ අනාගතයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර දීමට අපේ විදේශ ප්‍රතිපත්තිය කොහොමද මෙහෙවන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා the proof of the pudding is on the eating here අපි බලන්නට ඕනේ පෞගිය ටිකේ අපි අදවනකොට ජපානයත් එක්ක ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබෙනවා චීනයත් එක්ක ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා ඉන්දියාවත් එක්ක ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා ඇමරිකාවත් එක්ක ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා මැද පෙරදිග රටවල් එක්ක ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා ඒ කොච්චර දුරට කිව්වත් අපි හිතනවා පෞගිය කාලේ අපිට ලැබිච්ච ලොකුම අභියෝගය තමයි ණය ප්‍රතිසංස්කරණය කිරීමේදී debt restructuring වලදී එකිනෙකට වෙනස් අදහස් ඇති රටවල් සියල්ල කොහොමද ඉක්මනට කැමැති කරවගන්නේ ඒක තාමත් බරපතල දෙයක් රත්කර ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මුදල් අමාත්‍යවරයා හැටියට අපිට මේ රටවල් සියල්ල කළමනාකරණය කර ගැනීම සඳහා විශාල වගකීමක් පැරලත. හුඟක් අය කිව්වා මේක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. හැබැයි අපිට පුළුවන් වුණා මාර්තු මාසයේ වෙනකොට ඉන්දියාව පැරිස් ක්ලබ් එක චීනය පැරිස් ක්ලබ් එකේ රටවල් 17ක් ඉන්නවා සම්බන්ධ කරගෙන මේක සඳහා අවශ්‍ය මුල් අන්ඩර්ටේකින් එක ලබා ගන්න. විශාල ජයග්‍රහණයක්. ඒ හින්දා තමයි අපිට IMF එක පළවෙනි ට්‍රාන්ච් එක ලබා ගන්නට පුළුවන්. මට මතකයි අපි සම්පූර්ණයෙන්ම කන්සන්ට්‍රේට් කරලා තිබුණේ චීනයයි ඉන්දියාවයි පැරිස් ක්ලබ් එකයි. ජපානයේ නායකත්වය දුන්නා පැරිස් ක්ලබ් එක තුල අපිට ජනාධිපතිතුමාගේ ඒ පෞද්ගලික සම්බන්ධතා විශාල වශයෙන් උපකාරී වුණා ඒකට. නෑ කියන්නට බෑ කාටත්. ඒ කාලය තුලදී අපිට තිබුණ අභියෝග ජය ගැනීමේදී අන්තිම අවස්ථාවේදී අපි දැනගත්ත අපිට තිබුණේ දවස් 3යි අපි ඒ අනිත් රටවල් සම්බන්ධ වෙලා තිබුණා නමුත් ඉරානයටයි සෞදි අරාබියාටයි කුවේට් වලටයි පකිස්තානයටයි කතා කරලා තිබුණේ නැහැ කියලා. අපිට තිබුණේ පැය 48යි මට මතකයි. මම එතකොට හිටියේ එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට සහභාගී වෙලා ටෙලිෆෝන් කෝල්ස් තමයි සම්පූර්ණයෙන්ම ෆැක්ස් දුන් ටිකක් කරා ටෙලිෆෝන් කෝල්ස් එකක් කරා ඔංගේ එම්බසඩර්ස් වලට කතා කරා ඒ රටවල් හතරම පැය 48ක් යන ඉස්සෙල්ලා ඔවුන්ගේ එකඟතාවයට අපි ලබා දුන්නා මේකෙන් පෙන්눔 කරන්නේ අපි යම් කිසි දෙයක් හරි විදියට කරලා තියෙනවා කියන ඊට පස්සේ හැමෝම ජාත්‍යන්තර සංගර විවිධ ආයතන ප්‍රකාශ කරා චීනෙන් මේකට කැමැත්ත ලබා ගන්න බැරි වෙයි කියලා නමුත් ජනාධිපතිතුමා චීන ගරු ජනාධිපතිතුමා හම්බුණා එතුමාට කතා කරන්නවත් තිබුණේ නැහැ ඒත් ඉස්සෙල්ලම එක්සිම් බැංක් එකෙන් ප්‍රකාශ කරලා තිබුණා ඔවුන් එකඟතාවයක් ඇති කරලා තිබෙනවා කියලා ඒ අනුව අපිට පුළුවන් වුණා ඔෆිෂියල් ක්‍රෙඩිට් කමිටි OCCC එක සම්බන්ධ කරගෙන ඊයේ සතිය වෙනකොට ඔවුන් ඔවුන්ගේ කැමැත්ත දබා දුන්නා. විචාල ජාත්‍යන්තර ජයග්‍රහණ මේක නෑ කියලා කියනවා නම් කුවක ගම තමයි ඒක පිටිපස්සේ තියෙන්නේ. එහෙනම් අපිට හැකියාව ලැබිලා තියෙනවා ලබන 12 වෙනිදා වෙනකොට මේක බොහෝ විට IMF බෝඩ් එකට යයි. IMF කේස් දෙවනි ට්‍රාන්ච් එක අපිට හම්බ වීමේ විශාල සම්භාවිතාවක් තියෙනවා. ඒ තමයි මෙරට නැවත බංකොලොත්තුාවේ මුදා ගැනීම සඳහා තබන අඩිතාලම. ඒක ඉබේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඊට පස්සේ අපේ අමාත්‍යංශය ඉතාමත්ම ළඟින් වැඩ කරනවා විදේශ රැකියා අමාත්‍යංශයත් එක්ක, ටුවරිසම් අමාත්‍යංශයත් එක්ක සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයත් එක්ක. ඒ අවුරුද්දේ මේ තියෙන බාධක සියල්ල තියෙද්දි අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා ලංකාවට ඩොලර් බිලියන 1.5ක බංකොලොත් වෙලා තියෙන රටකට ආයෝජන ඇති කරගන්න. කවුරු හරි නැහැ කියනවනම් දීල සංඛ්‍යාලේඛන බලන්න දිලු නැම දිලු අමුරුගම ඇමතුමත් එක්ක වාඩි වෙලා. දෙවෙනි එක ගිය අවුරුද්දේ පුළු ලංකාවට මාවේ සංචාරකයෝ 107යි 719000යි. අද මේ වෙනකොට 115 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. 100%ක වර්ධනයක් ලැබිලා තියෙනවා. ඒ වර්ධනය පිටිපස්සේ අපිට හැකියාව ලැබිලා තියෙනවා පිටරට අපි දිගින් දිගටම පහුගිය මාස අවුරුද්ද තුල මාසෙන් මාසයට වගේ සියලුම විදේශ තානාපතිවරුන් කැඳවලා ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව උන්ට කරුණු ඉදිරිපත් කරලා, ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා, ජනාධිපතිතුමා බාරගත්තට පස්සේ අපි තෙල් පෝලිම් ටික ඉවත් කරා කියන එක, අපි බෙහෙත් හිඟය නැති කරයි කියේ, අපි ගෑස් හිඟය නැති කරයි කියපේ, අපි මේ රටේ පැය 24ම විදුලි බලය තියෙනවායි කියන එක පෙන්නුම් කරපු හින්දා අපිට පුළුවන් වුණා ඇඩ්වර්ස් ට්‍රැවල් ඇඩ්වයිසරිස් ඔක්කොම රිප්ලේස් කරගන්න. ඒ හින්දා අපිට පුළුවන් වෙලා තියෙනවා අද වෙනකොට ඒ විශාල වර්ධනය සංචාරක කර්මාන්තය තුළ ඇති කරගන්න. ඒකත් එක්ක අපි විවිධ රටවල් එක්ක සාකච්ඡා කරලා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ලංකාවත් එක්ක ගනුදෙනු නොකරපු විශාල අලුත් එයාලයින්ස් ලංකාවට ගෙන්න ගන්න. එයා චයිනා එක, මලින්ඩෝ එයාලයින් එක, තායි ආසියා එක, විස්ටාරා එක, එයා අස්ථානා එක, ස්පයිස් ජෙට් එක, ඊට පස්සේ එයා සීෂෙල්ස් එක, එයා අරාබියා එක, මට හිතනවා ළඟදිම මට මං පෞගිය සතියේ කතා කරාම සෞදි අරාබියාවේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා කිව්වා ඉක්මනට සෞදි එයාලයින් එකත් ලංකාවට ගේනවා කියලා. එතකොට මේ ක්‍රමවත්ව අපි වැඩ කරලා තියෙන හින්දා විශාල වර්ධනයක් ඒ තුලින් ලැබිලා තියෙනවා. විදේශ රටවලට සේවකයන් යැවීම මම හිතනවා අපේ ගරු විදේශ රැකියා සම්බන්ධ කැබිනට් අමාත්‍යතුමායි පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. නමුත් ගිය අවුරුද්දේ 314,000ක් ගියා. මේ අවුරුද්දේ 275,000ක් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා නොවැම්බර් අවසන් වෙනකොට. එතකොට ඒකෙන් ලැබුණු මුදල් අපි දන්නවා සමහර අය කිව්වා ලංකාවට මුදල් ලෙවන්න එපා කියලා. ප්‍රේක්ෂණ ඒ ප්‍රේක්ෂණ 70%ක පමණ වර්ධනයක් ලැබිලා තියෙනවා. ඒ තොරතුරු ලබා දෙයි මම ඒකට ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් අපිට තිබුණු අභියෝග අපි කළමනාකරණය කරගෙන තිබෙනවා. කාලෙන් කාලට එන අභියෝග ඉතාමත්ම අධිකයි. මේ අවස්ථාවේ අපිට තියෙන විශාලම අභියෝගය තමයි අපි කොහොමද බංකොලොත් වෙලා තියෙන මේ රට නැවත ගොඩනගා ගැනීමේදී විදේශ ප්‍රතිපත්තිය සඳහා අනුගත කරන එක. ඒ පළවෙනි පියවර හැටියට අපි ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය කොහොමද ලබා ගන්න. අපේ තානාපති නිලධාරීන් විවිධ රටවල්වල නිදි රෑ නිදි නොමර හැම වෙලාවෙම තමන්ගේ කටයුතු ඒ විදිහට ඉෂ්ට කරලා මහ බැංකුව භාණ්ඩාගාරය අතිකර ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරපු හින්දා අපිට මේ ජයග්‍රහණ ඉතාමත්ම කෙටි කාලයකින් ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමා පෞගිය කාලයේදී ඉන්දියාවට, චීනයට, ජපානයට සහ මෑතකදී ඩුබයි නගරයට ගියා. ජර්මනියට ප්‍රථම වතාවට කාලයකට පස්සේ ශ්‍රී ලංකාවේ නායකයෙක් ගියා. ප්‍රංශයට විචාල කාලයකින් පස්සේ නායකයෙක් ගියා. ප්‍රංශ ජනාධිපතිතුමා ලංකාවට ආව ප්‍රථම වතාවට පංච ජනාධිපතිතුමා අපි මෑතකදී හම්බ වුණා ඩුබායි නගරදී. විශාල සම්බන්ධතා අපි ගොඩනගාගෙන යාම සඳහා එක විශාල උපකාරයක් වෙලා තියෙනවා. ඔවුන් අපිත් එක්ක සාකච්ඡා කිරීම පැරිස් ක්ලබ් එක තුල විශාල වශයෙන් උපකාරයක් වෙලා තියෙනවායි කියන එක අපි කියන්නට ඕන. මේ බංකොලොත් වෙලා තියෙද්දිත් පවා පහුගිය අවුරුද්ද තුල DFC ආයතනය Development Finance Corporation of USA ආයතනය විසින් ලංකාව තුළ පෞගිය කාලය තුළදී දළ වශයෙන් බිලියනයකට පමණ ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ ආයෝජනයක් කරලා තියෙනවා. මෑතකදම කළමු ආයෝජනය අදානි සමාගමත් එක්ක අනුබද්ධව කොළඹ වරායේ පර්යන්තයක් ගොඩනැගීම සඳහා ඇමරිකානු ඩොලර් 533ක ආයෝජනයක් කරලා තියෙනවා. ඉතින් මේවා මම හිතන්නේ ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි. මේ සම්බන්ධයෙන් යම් වගකීමක් ඇතුව වැඩ කරන්නට ඕන, දර්ශනයක් ඇතුව වැඩ කරන්නට ඕන. ඒ නායකත්වය ජනාධිපතිතුමා දීපු හින්දා අපිට හැකියාව ලැබිලා තියෙනවා ඊට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් අපි කිසිම අවස්ථාවකදී අපේ ප්‍රතිපත්ති පාවල දීලා නැහැ. අපි විශේෂයෙන්ම මේ දැන් යන ඊශ්‍රායිල පැලස්තීන යුද්ධයේදී පලස්තීන ජනතාවගේ ස්වයන් නිර්ණී අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී ඉඳලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ The Committee on Israeli Practices on Occupied Territory in Palestine කියන ඒ කමිටුවේ නායකත්වය අද ශ්‍රී ලංකාව දරනවා අපේ මොහාන් පීරිස් නිත්‍ය නියෝජිතතුමා. තාමත් හොඳ වාර්තා රාශියක් එතුමා නිර්දේශත් එක්ක ලබා දීලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට විශාල කීර්තියක් එකකින් අත් වෙලා තිබෙනවා. ඒක අපි කියන දෙයක් නෙවෙයි. පහුගිය තිගේ තිබුණු ඡන්ද විමසීම් කීපයක් තිබුණා. ශ්‍රී ලංකාව තමන්ගේ කැන්ඩිඩේට්ලා ඉදිරිපත් කරපු එකක් තමයි යුනිසෙෆ් එකේ ආසියානු කලාපයේ තෝර ගැනීම සඳහා. පහුගිය දතියේ පැරිස්වල තිබ්බ ශ්‍රී ලංකාව ඡන්ද 144ක් ඡන්ද දීපු රටවල් 188කින් අරගෙන තුන්වන ස්ථානයට පත් වුණා. අපිට පුළුවන්කම වුණා මේ ප්‍රශ්න තියෙද්දිත් ඔස්ට්‍රේලියාවට වැඩියෙන් දකුණු කොරියාවට වැඩියෙන් ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපි පිළිබඳව තියෙන විශ්වාසය වැඩි කරගන්න. ඊට පස්සේ අපි තිබුණා Practices of Protection of Minorities කියන කමිටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අපේ කැන්ඩිඩේට් කෙනෙක් ඉදිරිපත් කළා. ඒකෙදිත් අපිට හැකියාව ලැබුණා තුන්වන වැඩිම ඡන්ද ප්‍රමාණය අරගෙන ඒකට තෝරාපත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු තානාපති තුමෙක්ව තුන්වෙනුව අපි දැක්කා. ඊටමස්ව සංවිධානාත්මක ලෙස ලංකාවේ TSS එක ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් එක, ඒ කියන්නේ අපේ නැව් ගමනාගමනය කරන මාර්ගය වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් කරලා තිබුණා. යම් යම් ජාත්‍යන්තර ආයතන එකතු වෙලා අපි හිතනවා ඒක පිටිපස්සේ බූ දේශපාලනය තිබුණයි කියලා. අපේ ගාල්ලේ සහ හම්බන්තොට වරායවල වටිනාකම අඩු කරන්නට ඒකෙදි ඉන්ටර්නැෂනල් Maritime Organization එකේ IMO එකේ අපිට හැකියාව තිබුණා. ඊජිප්තුව, ඇල්ජීරියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය සම්බන්ධ කරගෙන කැනඩාව විතරයි විරුද්ධ වුණේ. කැනඩාව අපේ සියලු දේවල් වලට විරුද්ධ වෙනවා දේශපාලන කරුණු අනුව. අපිට පුළුවන් වුණා ඒක ඇජෙන්ඩා එකෙන් ගලවලා දාන්න. එජෙන්ඩා එකෙන් ඒක තර්ක කරන්නවත් අවස්ථාව ලැබුණේ නැහැ. එජෙන්ඩා එකෙන්ම ගලවලා දැම්. අර කතානායකතුමනි, ඒ අනුව අපි යම් කිසි දෙයක් හරියට කරනවා කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. අපි දැක්කා අපිට තාමත්ම අමාරු තීරණයක් ගන්න සිදු වුණා එක්ස්පෝ එකේදී කාටද සහයෝගය දෙන්න කියලා. හිටපු ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා ඒ පිළිබඳව 2021 දී තීරණයක් කරලා තිබුණා සෞදි අරාබියාවට සහයෝගය දෙන්න. ඒක ඡන්දය පැවැත්වුණා ගිය සතියේ. සෞදි අරාබියා ලබා ගත්තා ගරු විදේශ කටයුතු අමාත්‍යතුමනි හිටපු ජීඑල් පීරිස් මැතිතුමනි ඡන්ද 119ක්. දකුණු කොරියාවට ලැබුණේ ඡන්ද 29යි. ඉතාලියට ලැබුණේ ඡන්ද 17යි. පැරිස්වල ක්ලබ් එක. ඒ අනුව අපි ගත්තේ තීන්දුව හරි. ඔබතුමා ගත්ත තීන්දුව හරි කියලා හිතලා මම ඒක ඒක දිගටම පවත්වාගෙන ගියා. ඒක සාධාරණීකරණය වෙලා තියෙනවාද වනි? ඒ කියන්නේ අපි ගත්ත තීන්දුව තීරණ මත අපි රැඳිලා තිබිලා ග්ලෝබල් සවුත් එකත් එක්ක අපි යම් කිසි පැක්ට් එකක් සහයෝගයෙන් කටයුතු කිරීම හින්දා අපිට දේශපාලන වාසි ලාශියක් ලැබිලා තියෙනවායි කියන එක පිළිබඳව මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕන. ඊට පස්සේ කිව්වා අපි මම දන්නවා අපිට අභියෝග රාශියක් තියෙනවා. අපිට ප්‍රධානම අභියෝගය තමයි එක් යම් කිසිම I think our biggest challenge is how we should not be drawn into any particular camp and seen as we are an extension of a particular country or a particular region or a particular alliance. So Sri Lankan foreign policy on the basis of the instructions given to me and also on the experience of His Excellency the President is friendship to all and enmity to none. I think we have succeeded in this. President Wickremesinghe had been able to talk to many other leaders all over the world, particularly the big powers. He visited India, he visited China, he visited Japan twice, he visited France, he visited Germany, he went to UN, he was there on the COP, he engaged with many leaders in the world and articulated Sri Lanka's vision. I think because we have done that without getting entangled into a pro-country strategy, but standing together as an independent sovereign state, we have got the respect which Sri Lanka richly deserves. As a result of which, we have been able to conclude the debt restructuring to a great extent, get those assurances which are required, and were able to get the IMF first tranche, and I am certain that we will get the second tranche within the next couple of weeks. So therefore, I think we are doing certain things in the right direction. ඊළඟට ගරු කතානායකතුමනි වැදගත්ම දේ මේ කාලය තුලදී අපි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර විදේශ රටවල් වලට ප්‍රගුණ කිරීම සඳහා අපි කළ යුතු කාර්ය මොකද්ද කියන එක. එහඳහා අපි දන්නවා විදේශ අමාත්‍යාංශය තුල තිබෙනවා economic diplomacy. ඒ කියන්නේ ආර්ථික කටයුතු සඳහා සහයෝගය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුව හරහා අපි මේ වෙනකොට විවිධ වැඩපිළිවෙල රාශියක් සිදු කරලා තියෙනවා. මේ වර්ෂය තුල පෞගිය වර්ෂය තුල එකිනෙකට වෙනස් විවිධ පුහුණු වැඩසටහන් 20කට අපේ නිලධාරීන් 40 දෙනෙක්ව සහභාගී කරවල තියෙනවා. ඒක තුලින් අපිට අපි තාමත්ම ළඟින් ලංකාවේ තියෙන චේම්බර්ස් එක වැඩ කරනවා. විවිධ අලුත් අවස්ථා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේදී ඇෆ්‍රිකාවේදී මිඩ්ල් ඊස්ට් වල සහ සිංගප්පූර් වලට අපි ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අපේ තානාපති නිලධාරීන් මේ සඳහා උදව් කරන්නට දිගින් දිගටම කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා විශාල පරිශ්‍රමයක් හා උනන්දුවක් දරනවා. ඉකොනොමික් ඩිප්ලොමසිය පිළිබඳව සම්පූර්ණයෙන්ම කාලය කැප කරලා දිගින් දිගටම අපේ නිලධාරීන් හම්බ වෙලා චේම්බර්ස් එක හම්බ වෙලා එතුමා සමහර රටවල් වලට ගිහිල්ලා විශාල වැඩ කොටසක් එතුමා කරනවා. මම හිතනවා එතුමා එතුමාගේ කතාවේදී පිළිබඳව තවදුරටත් එතුමා කරලා තියෙන දේවල් කතා කරයි කියලා. අපිට විශාල ශක්තියක් එතුමා සිටිනක විශේෂයෙන්ම මම කියන්නට ඕන අපේ කොන්සියුලර් ඩිවිෂන් එක. අපි සියලු දෙනාම දන්නවා අපේ විදේශ සේවයට ඉතා සීමා සහිත නිලධාරීන් එක්ක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔබ දකින්නට ඇති පහුගිය මාසයකට ඉස්සෙල්ලා ඉන්දියාවේ ඉන්දියාවයි කැනඩාවයි අතර ශල ජාත්‍යන්තර ප්‍රශ්නයක් මත වුණා. ඒකෙදි හෙළිදරව් වුණා ඉන්දියාවේ තිබෙන කැනේඩියානු මාකොමසාරිස් කාර්යාලයේ විතරක් තානාපති නිලධාරීන් 73 දෙනෙක් ඉන්නවා කියලා. හැබැයි අපේ සම්පූර්ණ තානාපති සේවයම ලෝකෙම ඉන්න රටවල් 55 සහ ලංකාවේ ඉන්න අංශ 24. ඔක්කොම කරන්න අපිට ඉන්නේ 164 දායි. ඉන්දියාව අපිට ඉතාමත්ම වැදගත්ම රට. ඒ රටේ අපේ ඉන්නේ 6 දෙනා. ඉතින් මේ සීමා එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපේ අප්‍රූව්ඩ් කාඩර් එක ගරු අමතුමා දන්නවා හිටපු අමතුමා 264යි. හැබැයි අපිට ඉන්නේ 168යි. 2018 ඉඳලා තාම අපිට රික්‍රූට් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අලුතෙන් මම අපි කතා කරලා කැබිනට් එකේ පර්මිෂන් එක අරගෙන රික්‍රූට්මන්ට් ඩ්‍රයිව් එකක් යනවා. මම හිතනවා හොඳම අය අපිට තෝරගෙන මේ විදේශ සේවයේ ශක්තිමත් කිරීම සඳහා අවස්ථාවක් ලැබෙයි කියලා. ඊට පස්සේ මම හිතනවා අපි ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන. හැම අවුරුද්දෙම යම් ප්‍රමාණයක් දක්ෂ නිලධාරීන් ප්‍රමාණයක් බඳව ගන්න. මේ සේවය ශක්තිමත් කරන්නේ නැතුව ඔවුන්ට පුහුණුව ලබා දෙන්නේ නැතුව ප්‍රමාණවත් නිලධාරීන් ලබා දෙන්නේ නැතුව ඔවුන්ගෙන් විශාල හාස්කම් බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණ නෑ. නමුත් තිබෙන දේවල් අතරින් ඔවුන් විශාල වැඩ කොටසක් ලෝකේ පුරා කරනවායි කියන එක මට පේනවා. පෞගිය සතියේ දවස් 5ක් විතර ජනාධිපතිතුමා එක්ක අපි කොප්වල හිටියේ. අපේ නිලධාරීන් 5 දෙනෙක්, නිලධාරීන් 3 දෙනෙකුයි තව නිලධාරීන් දෙන්නෙකුයි එක්ක තාමත් පොඩි කණ්ඩායමක් තමයි ඩුබායි වල සහ අබුඩාබි වල ඉන්නේ. ශ්‍රී ලාංකිකයෝ 340,000ක් එතන ඉන්නවා. මම හිතනවා උන් වැඩ කරන හැටි බලනකොට විශේෂයෙන්ම අපේ සමහර අපේ නිලධාරිනියන් කාන්තාව රෑ සමහර නෝට්ස් මට එන්නේ ඊළඟ දවසේ උදේ ස්පීකින් නෝට්ස් උදේ 2ට 2:00 සමහර වෙලාවට උදේ 5ට. ඒ කියන්නේ ඒ දක්වා උන් වැඩ කරලා තමන්ගේ වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ඒ හින්දා ඔවුන් අපිට ලේසි අඩුපාඩු එකක් දෙකක් දකින්න. අඩුපාඩු තියෙනවා. කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් තිබෙන ඉතාමත්ම සීමිත සම්පත් තුළ ඔවුන් දැඩිව කැප වෙලා වැඩ කරනවායි කියන එක පිළිබඳව අපිට තියෙන ලොකු ආඩම්බරයක්. හැබැයි සමහර අවස්ථාවලදී අපේ මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතය ඔවුන්ගේ යුතුකමක් අයිතියක් අපිට පෙන්වලා දීලා තියෙනවා. සමහර ස්ථානවලදී ඒ බලාපොරොත්තු වන සේවය නිසි ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී අපි ඒවා නිහතමානීව පිළි අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ඕනෑම අවස්ථාවකදී ඒ සඳහා අනවශ්‍ය විදියට ඒගොල්ලන්ව ඩිෆෙන්ඩ් කරන්නේ නැතුව වැඩ කිරීම සඳහා අපි ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. ඒක කටයුතු කරලා තියෙනවා. ඊළඟට අපි එකක් කියන්නට ඕන. කොන්සීලර් ඩිවිෂන් එකේ විශාල පරිවර්තනයක් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක විශාල වැඩ කොටසක්. ඒකේ සම්පූර්ණ ගෞරවය යා යුත්තේ විශාල කොටසක් අපේ නිලධාරීන්ට සහ විශේෂයෙන්ම අපේ ස්ටේට් මිනිස්ටර්ට. එතුමා මේකේ නායකත්වය අරගෙන එතුමාගේ නායකයෝ යාළුවන්ව ස්වේච්ඡාවෙන් සම්බන්ධ කරගෙන පහුගිය අවුරුදු 3 බලනකොට ගරු කතානායකතුමනි මංගාව තියෙනවා මේ ෆිගර්ස් 2000 වර්ෂයේදී අපට ලැබුණ ඩොකියුමන්ට් 125,000ක් හදන්නට ඔතෙන්ටිකේට් කරන්න රෙවෙනියු එක අපිට ලැබිලා තියෙන්නේ මිලියන 100යි. ගිය අවුරුද්ද 2022 ඩොකියුමන්ට්ස් 527,000ක් අපි ඔතෙන්ටිකේට් කරලා තියෙනවා. මොකද පිටරට යනකොට ඒක අවශ්‍ය ලැබෙනවා. අපේ ආදායම මිලියන 400කට වැඩි වෙලා තියෙනවා. ඒ හිටපු අයම එකතු වෙලා ඒ වැඩ ටික කරලා තියෙනවා. ස්ටාෆ් එක නැතුව. පොලිමුත් නැති කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ගෞරවයත් අපේ ගරු රාජ්‍යමතුමාට යන්නට ඕන. අපි පෝලිං යුගය නැති කරා. ඉස්සර උදේ රෑ 12ට එනවා. දේ වෙනකන් ඉන්නවා. දැන් එතුමා කතා කරලා අපි හැමෝම එකතු වෙලා ඔන්ලයින් ක්‍රමයක් භාවිතා කරලා ඇප්ලිකේෂන් එකක් ඔන්ලයින් ගන්න පුළුවන්. පොලිමේ ඉන්නට ඕනේ නැහැ. තමන්ගේ වෙලාවට අරගෙන යන්න පුළුවන්. අපි එනකොට රෑ 10 වෙනකන් කියු තිබුණා. ඊට පස්සේ අපේ හැකියාව ලැබුණා. මේක සම්පූර්ණයෙන්ම කෝඩිනේට් කරලා අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක ඕලෙවල් ඒලෙවල් සර්ටිෆිකේට් ගරු කතානායක තුමනි ඇවිල්ලා සර්ටිෆයි කරන්න ඕනේ නැහැ. ඔන්ලයින්ම අප්ලයි කරලා ඔන්ලයින්ම සර්ටිෆයි කරන්නට පුළුවන්. සම්පූර්ණ වර්ක් ලෝඩ් එක එතනට එන ප්‍රමාණය 50%කින් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ වැඩ කටයුතු තුන් ගුණයක් වැඩි වෙද්දී අපි queues eliminate කරලා දාලා තිනවා කාලය අඩු කරලා දීලා තිනවා ප්‍රශ්න වලට උත්තර දීලා තිනවා මේව කාටවත් පෙන්නේ නැහැ මොන හරි කුණු ගොඩක් අවශ්‍යගෙන කතා කරන්න ඒ ඔච්චර තමයි ඒක කියන්නේ කරු කතානායක තුමනි මම කියන්නට ඕන හැබැයි එක ප්‍රශ්නයක් අපිට තාම තියෙනවා ඒ තමයි අපේ ශ්‍රී ලාංකික පුරවැසියෝ පිට රටවල් වල પાස්පෝට් වලට ඇප්ලයි කරනකොට પાස්පෝට් එක ඒ මිනිස්සු එහෙ ඉඳලා එන්නට ඕන අපේ මිෂන් වලට යන්නට ඕන මිෂන් එකට බාර දීලා ඒක ඩිප්ලොමැටික් પાස්පෝට් ඩිප්ලොමැටික් පවුච් එකේ ලංකාවට වන්න ඕන ඒක විදේශ අමාත්‍යාංශයට ඇවිල්ලා ඒක ආයෙ ෂෝට් අවුට් කරන්න ඕන ආයෙ ෂෝට් අවුට් කරලා ආයෙ යන්නට ඕන මේ ආගමන විකර්ම දෙපාර්තමේන්තුවට ආයෙ විදේශ අමාත්‍යාංශයට එන්න ඕන මේක හරි කරදරයක් මේකට මාස 3ක් 6ක් විතර යනවා මම හිතනවා ශ්‍රී ලංකන් රිසර්ච් මච් බෙටර් දැන් දැට් I have spoken to honorable minister of public security under whom the department of immigration and emigration comes it's time that we digitalize this whole process we should be able to do it online and we must find a way to get it done within 2 to 3 weeks inda mama hituna api aniwarya me sandaha digitalization ekak pawichcha karala anith ratawal wala tiena honda practices tika upayogi karagena idiriyata e sandaha katayudu kirima sandaha kapa wennata onai kiyana eka mama hituna eka kala gata yutu deyak api e sambandhayen danata math katayudu karagena yanawa
garu emathuma ta vinadi 3 emathuma tiena
hondai karukan eina garu kathanaayaka tumini mama hituna api saranshayak hatiyata gattama videsha pratipatti wala api rijuwa indala tiena අර චීන නැව් පිළිබඳව කතා කරා දිගින් දිගටම එනකොට ඒ පිළිබඳව විවිධ සාකච්ඡා තියෙනවා ඒකෙන් මිදෙන්න සඳහා අපි ප්‍රථම වතාවට SOP එකක් ස්ටෑන්ඩඩ් ඔපරේෂන් ප්‍රොසීජර් එකක් හඳුන්වලා දීලා තියෙනවා අපි කියලා තියෙනවා ඒ ස්ටෑන්ඩඩ් ඔපරේෂන් ප්‍රොසීජර් එක දැන් හඳුන්වලා කැබිනට් එකෙන් අප්‍රූවල් අරගෙන පෞගිය අවුරුදු 10 තුල ලංකාවට නැව් වේවපු සියලු දෙනාට මේක යවලා තියෙනවා එයන්ද පිළිගත් ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා කියන එක අපි කියන්නට ඕන ඊළඟට පහුගිය ජූනි මාසයේ ඉඳලා අපි විදේශ සේවා සේවය සඳහා තානාපතිවරු ලොට් තුනක් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ අවසරය අපිට ලැබිලා තියෙනවා ඒකෙන් මට කියන්නට සන්තෝෂයි 65ක් SLFS ඔෆිසර්ස්ලා තව 10කට වැඩිය ඉස්සර හිටපු ඔෆිසර්ස්ලා මේක අවුරුදු 15කට පස්සේ ගත්තු ප්‍රශස්තතම ප්‍රතිශතය අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඉන්නවනම් ප්‍රමාණවත් ඉන්නවනම් ඒ සේවයේ ඉන්න නිලධාරීන් යවන්න ඔවුන් යවන්නට පෙර අපි තාමත්ම කොම්ප්‍රෙහෙන්සිව් ට්‍රේනින් එකක් ලබා දෙනවා විවිධ ශේෂ්ඨත් එක්ක ඔවුන් සම්බන්ධ කරනවා විවිධ අමාත්‍යංශත් එක්ක ඔවුන් සම්බන්ධ කරනවා ඊළඟට අපිට වැදගත්ම දේ මම හිතනවා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානත් එක්ක වැඩ කරනකොට අපි තාමත්ම හොඳින් ඔවුන් එක්ක වැඩ කරනවා නමුත් අපි අපේ රටේ ස්වෛරත්‍ය පාවල දීලා ඔවුන්ට අවශ්‍ය විදියට රට මෙහෙවන්න අපේ කමක් නැහැ අපේ මේ රටේ ජීවත් වන සිංහල ද්‍රවිඩ මුස්ලිම් සියලු දෙනාටම ඉතාමත්ම ගෞරවයෙන් ජීවත් විය යුතු පරිසරයක් නිර්මාණය කර දීම ඕනෑම රජයක වගකීමක් ඒක කතා දෙකක් නැහැ ඒ සඳහා අපි කැප වෙන්නට ඕන මම හිතනවා එහි අඩුපාඩු තියෙනවා නම් අපි විසඳ ගන්නට ඕන අන්ත දෙකකටම අපිට යන්නට බෑ අපිට දෙමළ ජනතාවට අයිති තමන්ගේ අයිතිය අයිතිවාසිකම් මේ රටේ පුරවැසිය හැටියට ඉදිරියට ගෙන යාම සඳහා අයිතිය ආකාරයෙන්ම අනිත් අයට තියෙන ආකාරයට තිබිය යුතුයි හැබැයි තවදුරටත් තවත් ජෙනරේෂන් එකක් බෙදුම්වාදී දේශ තල්ලු කරන එක වලක්වා ගත යුතුයි ඒ එක්ස්ට්‍රීම් දෙක ඇතුලේ තියාගෙන දෙකම ප්‍රතික්ෂේප කරලා ඒකීය ශ්‍රී ලංකාව තුළ සියලු දෙනාටම තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගමින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර දීම අපේ යුතුකමක් අපේ වගකීමක් අපි මම අධිකරණ අමාත්‍යවරයා හැටියට 2020 දී පත් වෙනකොට 400ක් වමන දෙනා PTA එක යටතේ හිටියා හිටපු විදේශ කටයුතු අමාත්‍යතුමත් එක්ක එකතු වෙලා අපි ක්‍රමක්‍රමයෙන් මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරලා දුන්නා පළවෙනි එක තමයි අපි ඇඩ්වයිසරි පැනල් එකක් පත් කරා අශෝක සිල්ලා හිටපු චීෆ් ජස්ටිස් යටතේ එතුමා ගෙන්නලා බලලා ඇහුවා ඇයි නඩු දාන්නේ නැත්තේ එක්කෝ නඩු දාන්න නැත්තම් ඒගොල්ලෝ නිදහස් කරන්න කිව්වා 200ක් විතර එතනින් නිදහස් වුණා ඊට පස්සේ අපි IG කතා කරලා කිව්වා මේ PTA එක සම්පූර්ණයෙන්ම තස්තවාදයට සම්බන්ධ දේවල් මිසක අනිත් දේවල් වලට යූස් කරන්න එපා කියලා so you may remember ප්‍රොෆෙසර් පීරිස් සැප්තැම්බර් 2021 දී සර්කියුල් එකක් යවුවා තස්තවාදී කටයුතු වලට ඍජුව සම්බන්ධ නැත්තම් මේක යූස් කරන්න එපා ඊට පස්සේ අපි ඒක amend කරා amend කරනකොට ඔබතුමා ඉදිරිපත් කරේ මම support කරා අපි එක දෙන්නා හැමෝම මේකට විරුද්ධව ඡන්දෙ දුන්නා නමුත් ඒ amendment එකෙන් බේල් එකට අවස්ථාව ලබා දුන්නා හැම දෙනාම අද බේල් වෙලා තියෙනවා 440 දෙනාගෙන් කී දෙනාද අද ඉන්නේ එක්කෝ එක්කෝ charge කරලා තියෙනවා එහෙම නැත්නම් ඒගොල්ලන්ව නිදහස් කරලා තියෙනවා එහෙම නැත්නම් ඒගොල්ලන්ව බේල් කරලා තියෙනවා එහින්දා if you wait for that perfect law to come it will never come but any progress in the right direction should be attached should be attained so therefore I think I will always stand for a country where all Sri Lankan citizens irrespective of their race religion caste language should be part of this governing should be able to live with dignity and for that we will continue to make whatever possible contribution but I will also urge we must get out of this separatist tendency I am sorry to say last week a few days ago we had a beautiful program to talk about the Sri Lankan expatriate community's contribution in another country lot of people spoke so well about Sri Lanka how they want to contribute to the Sri Lankan society but some representative who represented a particular community was not talking about Sri Lanka or Sri Lankan unity talking about separatism and the separatist ideals and creating a homeland what are we going to achieve I think that is where we have gone wrong and as far as our engagement with the UN honorable speaker we will continue to engage we have been taking part in what is known as UPR process universal periodical review we are going to the cabinet to establish a sectorial oversight committee within the cabinet to implement those recommendations which you have adopted but we will not be bullied by any western countries who practice hypocritical double standard we all can see and to tell us how to we should run our country we will never be bullied by that we'll do what is good for our people in this country which include everybody but we will not be bullied because I have no intention of going and seeking refuge in some other country so therefore I have no obligation in this role other than for my country and what is good for my country therefore if anyone but we must also say we have absolutely no problem with those countries and their administration but we have some problem with some of the politicians who as external minister of India very correctly pointed out driven by vote bank politics which is true so we are not going to cater into the vote bank politics of western capitals we are a sovereign state we are not going to beg and give up our right and our sovereignty just to create few jobs or to give up our rights it has to be a dignified sovereign relationship between our countries and any country in the world that's how we can stand up that's how we will survive That's the only way forward. That tough Sri Lanka had done in the past. That is what we are doing now. That is how we should do in the future. Thank you very much, Honorable Speaker.
Suti, Pakshanayakatuma.
Garu, Pratanayakatuma, Limakarnome, Vedakat Vivadya, Sakacha, and Muthi, Apita Lancha, Rekat, Aragon, Mahitan, Nitmak, Viru, the Tavakne, Apita, Yavasta, Labaru. Hi. Honorable Speaker, please go ahead.
Just a point of order.
Yes.
Just to make a correction to what the Honorable Minister said, the consular division was made electronic from the original system in 2017, sir. It was done under the direction of Ambassador Ganegama Arachchi. We won the best award for e-governance that year. So when you talk about what good things that have been done, that's good. But also you must recognize how it happened. So you didn't create the EDAS system. The EDAS system was created in 2017, just to make that point, so that in the future you will not make that mistake.
I will just respond to that. I never said that the EDAS system. We introduced the e-channeling system last year in order to give appointments. That eliminated the queues. Then we connected with the Education Ministry 3 months ago. That eliminated the 50% of people who were asked to physically present. Of course, the computer systems were there. But when we took over, you know how many days there were thousands of people who were in queues. I think Minister Balasuriya will be able to say that.
No. Let us be honest. Right? If you are created, can I have the control?
Yeah.
Right, the actual waiting time was 6 hours, sir. Right, under Honorable Mangala Samaravira, when we did it, we brought it down to 10 minutes. That is by creating the EDAS system. It is because of these people who messed it up. There were so many people wanting to leave the country. That is what happened. So let us be honest. Right, let us be honest about what we are saying. That's all I'm saying. Right, give the credit to people who did it. Who? Don't shout, man. I never said about myself, man. I never said
Please.
Anything about me. I said about Mangala Samaravira. Just say the truth, man. You all created
Please.
All the bloody nonsense. What
yeah.
are you? Why you don't need to scream like an idiot?
Yeah.
Why?
Please, yes, Garu Mutu.
Honorable Speaker, I never take under this credit. I gave the credit to my state minister. He's the one who was behind this. It is easy for somebody to write theories and make lectures. What matters is when he's required on the ground, take up the challenge and face it. Do that, Mr. Silva.
Let me respond. He's talking to me.
Please.
Let me respond. Right? You don't try to make insinuations against me, Minister. Right? What did you do? You talk about you are standing for every community in this country. What did you do? Did you stand up for your own community?
Please.
Right? Don't talk.
Let the Deputy Minister take it up. Please calm down, and we will go we'll listen to the Deputy Minister. Right. Please calm down.
Honorable Speaker.
Now,
honorable members,
please calm down, honorable Minister.
Prior to clarification,
let the Deputy Minister to explain.
Yes.
Honorable
Speaker. Honorable Member.
Please, Harsha.
Honorable Member, if you just calm down, I can provide a clarification.
Please calm down. Let's go.
If you calm down, I can provide a clarification. Yes, E-Dash was created during the Jayapalana period. Okay, and what we did was we integrated with the other the organizations such as the examinations department. So now nobody has to come to the foreign ministry. They can, you can get the certificates from you can get, let me finish please, you can get the certificates from your laptop or the home computer. Now, if it's a question about, you know, who gets credit, I really don't care. Okay, now what we really care about is that the people are getting a better service, and I think we all should get together to work to that extent, and without trying to say who did it or who should get the credit for it.
Exactly.
Okay.
Yeah.
I appreciate the gentlemanness of that response. I appreciate it, Honorable Sir. That is how we need to work, right? I didn't mention my name. I only mentioned Ganega Maharaj's name and Mangal Samarveera's name. That's all I did, yeah. Right? So I am not trying to take any credit that is not due to me. But what I'm saying is, let us be honest. Nobody needs to shout and scream.
No,
the man said what is correct. That's fine.